හොඳයි 2011 අටවෙනි මාසෙ 23 වෙනි අඟහරුවාදා පවත්වන භාවනාමය වැඩසටහන භාවනා කියලා කිව්වාම විදර්ශනා භාවනා විදර්ශනා කියන එක අපි පැහැදිලි කරලා දීලා තියෙනවා විමසා බලනවා විචක්ෂණශීලී බව ඉතින් මේ ලෝකයේ බෞද්ධයන්ට එක්තරා පදමාලාවකට වචන කීපයකට සීමා කරලා තියෙන විදර්ශනාව අපි අසීමාන්තික විදර්ශනාවක් බවට පත් කරගන්නවා. අපේ විදර්ශනාවේ සීමාවල් නැහැ. වචන වලට කොටු වෙන්නේ නැහැ. දැන් අපේ පොතපතේ නම් කියලා තියෙන දේවල් වචන වලට කොටු වෙනවා. කෙස් වලට, ලොම් වලට, හම වලට, මස් වලට කොටු වෙනවා. ඒ ඉහැ යන්නේ නැහැ. දෙදස් කුණ බේනම් 32ම තමයි. දස සීවතකේ නම් 10ම තමයි. එහෙම කොටු වෙන්නේ නැතුව අසීමාන්තික විදර්ශනාව. ඉතින් මේ ලෝකේ හැම විදර්ශනාවක් හැටියටම පෙන්වලා දීලා තියෙද්දි ඇහැට පේන දේවල්, භෞතික වස්තු, ශරීරය වගේ දේවල් තමයි මේ කෑලි කෑලි කඩලා පෙන්වන්නේ. මේ ශරීරයේ කැලි කැලි වලට කඩලා පෙන්නුවාම හැඟීමක් හිතේ ඇති කරන්න පුළුවන්. හැඟීමක්. දුකයි කියන හැඟීමක්. එහෙම නැත්නම් පිළිකුලයි කියන හැඟීමක් ඇති කරවන්න පුළුවන් ඔබේ හිතේ. එතකොට මේ ලෝකේ කරන්නේ එහෙම තමයි. එක එක දේවල් වලින් හැඟීම් ඇති කරනවා. දැන් ලස්සන දේවල් පෙන්නලා යම් අය ලස්සන හැඟීම් ඇති කරනවා. පිළිකුල් දේවල් පෙන්නලා පිළිකුල් හැඟීම් ඇති කරනවා. ওই දෙකෙන්ම ඇති පළක් නෑ. අපි පෙන්නන්නේ ශරීරය කඩලා නෙමෙයි හිත කඩලා. හිතේ කොටස් කොටස් කඩලා හිතේ තියෙන ස්වභාවය පෙන්නනවා. එතකොට එහෙම කඩලා පෙන්නන්නේ මේ හිතේ තියෙන අවිද්‍යාත්මක ස්වභාවය තේරුම් ගන්න. ඒකෙන් නිදහස් වෙන්න. දැන් තමා විසින් නිවන් දකින්න හිතාගෙන ඉන්න අයට කවදාවත් නිවන් දකින්න බෑ. නිවන් දැකීම තියෙන්නෙම තමා අයින් වීම තුල. ඒ නිසා ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නෑ, පුරුෂයෙක් නිවන් දකින්නෙත් නෑ, වෙනාන් කෙනෙක් නිවන් දකින්නෙත් නෑ. ඔය කෙනා පුජ්‍යලයා කියන එක හැම කෙනාගේම ළඟ තියෙන නිසා ඔය කෙනා පුජ්‍යලයා ස්වභාවයෙන් ඉවත් වුණොත් අන්න එයා නිවන් දැක්කා. එතෙන්ට ඥානෙ හැඩගස්වන්න ඕන. ඥාන දස්සන එන්න ඕන. ඥානෙ හැඩගස්වන්න ඕන එතෙන්ට. අපිට හදන්න පුළුවන්. ද්වේෂ කරන්න ඥානෙ හදනවා, ලෝභ කරන්න ඥානෙ හදනවා. ඉතින් ඔය හැම දෙයකටම ඥානෙ හැඩගස්වනවා වගේ නිවන් දකින්නත් ඥානෙ හැඩගැහෙන්න ඕන. ඥානෙ හැඩගස්වන්න ඕන. කොහොමද නිවන් දකින්න ඥානෙ හැඩගස්සන්නේ? අපි මේ කියන දහමට අනුව යොමු කරලා බලනවා. කියන දහමට අනුව යොමු කරලා බලනවා. එතකොට එතෙන් ඥානෙ හැඩගැහෙනවා. අකාලිකත්වයේ පිහිටා බලන්න ඕන. බැලුවහම අකාලික බව පේනවා. අනිත්‍යයේ පිහිටා බලන්න ඕන. එතකොට අනිත්‍ය බව පේනවා. දුකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොකද්ද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන දුකයි කියලා. දකින්න වෙන දේවල් දුකයි දකින්න එපා. ඒව වැඩක් නැහැ. ඒව හැංගී. එතකොට පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා කියන්නේ ඒකින් අදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් ඉවත් වෙනවායි කියන එක. පංච උපාදානස්කන්ධයෙන් ඉවත් වෙනවායි කියන එක. එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් ඉවත් වීම කියන එක සිද්ධ කරගන්නවා නම් අන්න එතන තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රකට වෙන්නේ, ත්‍රිලක්ෂණය පැහැදිලි වෙන්නේ. එහෙම නැතුව ඉතින් කියෝ කියෝ ඉන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක්වත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයක්වත් වැඩක් වෙන්නේ නැහැ මිනිස්සෙකි. මිනිස්සෙක් ඥාන දර්ශනයෙන් නෙළුම් මලක් වගේ වෙන්න ඕන. නෙළුම් මලක් වගේ වෙනවා කියන්නේ මොකද්ද? නෙළුම් මලක් කියන්නේ මඩේ හැදෙනවා, මඩේ මෝරනවා, දියේ හැදෙනවා, දිය ආශ්‍රිතව මඩ ආශ්‍රිතව පැලවුණාද දිය මඩ ඉක්මවා පිපෙනවා. දැන් ඔබත් ඉන්ද්‍රියන් හයි හැදෙනවා, වැඩෙනවා, මෝරනවා, ජීවත් වෙනවා. දැන් අපි කියන්නේ නිලුම් මලක් වගේ වෙන්න. ඔය ඉන්ද්‍රියන් හය ඉක්මවා, මනස ඉක්මවා ලෝකේ දකින්න පුරුදු වෙන්න. ලෝකේ ග්‍රහණය කරන. ඔය බුදුරජාණන් වහන්සේගේ අර හිස මුදුනින් නිලුම් මලක් පෙන්නලා තියෙන එකට. ශරීරයේ තමයි මඩ සහ දිය. ශරීරයේ ඉන්ද්‍රියන් ටික, ඉන්ද්‍රියන් පහේ ක්‍රියාකාරීත්වය මඩ සහ දිය. ඒ මඩ සහ දිය ඉක්මවලා පිපෙනවා නිලුම් මල. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ අවස්ථාව. ඒ වගේ ඥාන දර්ශනයක් ඔබ පහළ කරගන්න ඕන. නැත්තම් අර ගිරවේ කූඩුවක හිර වුණා වගේ ඔය ඉන්ද්‍රියන් පහට හිර වෙලා නින්නේ. ඉන්ද්‍රියන් පහට හිර වෙලා ජීවත් වෙන්නේ. එන් එහාට යන්න බෑ. මතවාද වලින් හරෙන් තලනවා, මෙහෙන් තලනවා, කුළු ගිනි පහරවල් ගහනවා වගේ. ඒ පැත්තෙන් මතවාද, මේ පැත්තෙන් මතවාද, හරක හරිද, මේක හරිද, හරම හරිද, මෙහෙම හරිද කේකියා මිනිස්සයා තැවෙනවා. ඔය ඉන්ද්‍රියන් හයම අතහැරලා ලෝකේ දිහා බැලුවොත් තමයි අන්න එදාට තමයි ලෝකේ සත්‍ය කියන එක පේන්නේ. සත්‍ය ඥානය පහළ වෙන්නේ අන්න එතකොට. තථාගත දර්ශනය බුදුහාමුදුරුවන්ට පමණක් නෙමෙයි අපිටත් පහළ වෙනවා. තත්තාකාරයේ දැකුම. තත්කාරයේ දැකුම කියන්නේ මොකද්ද? තත්තාකාරය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ කිසි දෙයක් නැහැනේ. කිසි දෙයක් නැහැ. ඔක්කොම මේ ලෝකේ තියෙන මවාගත්ත දේවල්, හදාගත්ත දේවල්. මේ ලෝකේ කොස් ගහක් නැහැ, දෙල් ගහක් නැහැ, පොල් ගහක් නැහැ, මගේ ඉඩමක් කියලා එකක් නැහැ, අනුන්ගේ ඉඩමක් කියලා එකක් නැහැ, මට ශරීරයක් කියලා දෙයක් නැහැ, මුකුත් නැහැනේ. මේ ඔක්කොම හදාගත්ත දේවල්නේ. මගේ ඉඩමයි කියලා මං අඩදා ගන්නවා. කවුරු හරි අල්ලගත්ත කෙනෙකුට සල්ලි ටිකක් දීලා. ඊට පස්සේ මගේ ශරීරය කියලා ඉතින් මං කොට ගහ ගන්නවා. ඉතින් මේ ඔක්කොම බලනකොට සත්‍යයට බලනකොට කිසිවක් නැහැ. සත්‍යයට බලනකොට කිසිවක් නැහැ. කිසිවක්ම නැහැ. බලන කෙනෙකුත් නැහැ, පේන කෙනෙකුත් නැහැ. දෙකම නැහැ. වෙන අය කියන්නේ බලන කෙනා ඉන්නවා, පේන්න කිසිවක් නැති වුණාම අපි කියනවා කිසිවක් නැහැ කියලා. එහෙම නෙමෙයි. මෙතන බලන කෙනෙකුත් නැහැ, පේන දෙයක්වත් නැහැ. එතකොට බලන කෙනෙකුත් නැත්තම්, පේන දෙයක්වත් නැත්තම් එතන මොන වගේ සැනසෙල්ලද තියෙන්නේ? අන්න ස්වභාවික සත්‍ය කියන එක එතන මතුවෙනවා. ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය එතන මතුවෙනවා. ස්වභාවික සත්‍ය. ඒ ස්වභාවික සත්‍ය තමයි අපිට මේ සැනසෙල්ල ගෙනල්ලා දෙන්නේ. නැතුව ඉන්ද්‍රියන් වල ඇති කරවන සංකල්ප හිම නෙමෙයි. ඒ ස්වභාවික සත්‍යයට පිවිසෙන්න පුළුවන් ස්වභාවික සත්‍ය පිළිබඳව ශ්‍රවණය කිරීමෙන්, ඒ අවබෝධ කර ගැනීමට, ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා උත්සාහ කිරීමෙන්. ස්වභාවික සත්‍යයට මනුෂ්‍යයා පිවිසෙනවා. නමුත් අල්ලා ගැනීම බැඳීම් තියෙනකොට, බැඳීම් ප්‍රතිසතිය වැඩි නම්, අල්ලා ගැනීමේ ප්‍රතිසතිය වැඩි නම් ස්වභාවික සත්‍යයට පිවිසෙන්නේ නැහැ. අර වායු බැලුමක් වගේ තමයි. එක නූලකින් හරි බැඳලා තියෙනකන් ඉගිල්ලෙන්නේ නැහැ. ඒ නිසා නිතරම බලන්න ඕන, ධර්මය ප්‍රමුඛ කරගන්න බලන්න ඕන. ධර්මය ශ්‍රේෂ්ඨ කරගන්න, ධර්මය මූලික වෙන්න ඕන. අනිත් හැම දෙයකටම වඩා ධර්මය මූලික වුණොත් අන්න එයාට ධර්මයේ පැත්තෙ පිහිට ලැබෙනවා. නැත්තම් ඉතින් අපි පිහිට කරන් ඉන්නේ ධර්මය නෙමෙයිනේ. අපි මුදල පිහිට කරන් ඉන්නවා, ගේ දොර පිහිට කරන් ඉන්නවා, යාළුව මිත්‍රයෝ පිහිට කරන් ඉන්නවා, මහත්තයා නෝනා පිහිට කරගෙන ඉන්නවා, දරුවෝ පිහිට කරගෙන ඉන්නවා. ඇත්තට මේ කිසිවක් පිහිටක් තියනවද සදාකාලික? ලොකු පිහිටක් නැහැ නේ. ලොකු පිහිටක් නැහැ. මහත්යර නෝන පිටකුත් නැහැ, දරුවන්ට අම්මා තාත්තා පිටකුත් නැහැ, අම්මා තාත්තට දරුවෝ පිටකුත් නැහැ. පරමාර්ථයෙන් ගැඹුරට අවසානේ බලාගෙන යනකොට එතකොට අපිට එන්න වෙනවා ධර්මයේ විතරයි අපිට පිහිටක් වෙනස පිහිටන්නේ. එහෙමනම් අන්න ඒක තේරුම් අරගෙන ධර්ම පරීක්ෂණයට වැඩි ප්‍රවණතාවයක් ගැඹුරක් තිබ්බොත් අන්න එයා ධර්මයේ අභිලාෂයට පත් වෙනවා. නොඇලීමේ ප්‍රතිශතය වැඩි වෙන්න ඕන. නොඇලීම කියන ගුණය ඊටාම ඉහළට තියෙන්න ඕන. ඒ කියන්නේ මනසින්. දැන් එකකට දෙයකට සමහර අය එකකට දෙයකට ඇලෙන්නෙම නැහැ. හැබැයි තවත් කොහෙන් හරි එකක් හරි තිබ්බොත් ඇලෙන. එතකොට කියන්න බෑ ආ මට එකයිනේ තියෙන්නේ, ඒ නිසා ධර්ම අවබෝධය වෙන්න පුළුවන් කියලා බෑ. එකක් හරි තියෙනවා නම් මොකක් හරි තියෙනවා. දැන් සමහර අය හිතනවා ඇලෙනවා කියන්නේ මුදල් වලටනේ. මම මුදල් වලට ඇලෙන්නේ නැහැ. හැබැයි ආ මුදල් වලට ඇලෙන්නේ ඇඳුම් පැළඳුම් වලට ඇලෙනවා. එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් වලට ඇලෙන්නේ ආහාර පාන වලට ඇලෙනවා. එහෙම නැත්නම් ආහාර පාන වලට ඇලෙන්නේ ගේරු දොරට ඇලෙනවා. ගේදරට ඇලෙන්නේ ඥාතීන්ට ඇලෙනවා, ඈ මිත්‍රයන්ට ඇලෙනවා. එහෙමත් නැත්නම් ස්වාමි භාර්යාවසෙන් කියලා කෙනෙකුට ඇලෙනවා. ඇලුනාට පස්සේ මොකද වෙන්නේ? අර කුමන හෝ ඇලීමක් පදනම් කරගෙන ඒ උපාදානස්කන්ධේ මනෝ සංචේතන ආහාර ජීවත් වෙනවා. මම මොකකටවත් මගේ මේ රූප වේදනා සංඥා සංකාර වලින් නිකුත් කරන කිරණවලට ශක්තියින් වල එකකටවත් මං ඇලිලා නැහැ කියන්නේ. හරි. දැන් අපි හිතමුකෝ ඇඳුම් පැළඳුම් වලට ඇලෙනකොට රූප වේදනා සංඥා සංකාර නෙමෙයි දෙතන තියෙන්නේ. තියෙන රූප කියලා කියන්නේ මතක තියාගන්න මේ රූප, මේ පේනේව රූප. හරිද? මේ කිසි කතාවක් නෑ පේනේව. වේදනා සමහර දේවල් ඕන කතා කරනවා. නමුත් රූපයක් පේන්නේ හඬක් ඇහෙන, හඬ හරහා වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. සුවඳක් එනවා. රූපයක් පේන්නේ නැහැ, හඬක් ඇහෙන්නේ නැහැ, නිකන් ගන්ධයක් එන්නේ. වේදනාවක් හටගන්නේ නැද්ද? සංඥාවක් එන්නේ නැද්ද? දැන් ඔය ගෑස් වලට හයි කරලා තියෙන්නේ ගන්ධයක් එන්න දුර්ගන්ධයක්. ඒකෙන් ටක් ගාලා දෙන සංඥාව මොකද්ද? ආ ගෑස් ලීක් එක. ඉතින් එහෙමනම් අපි සංඥාවල් දෙනවා ගන්ධේනොත් නේ. කලර් ලයිට් වලින් රූප වර්ණ සංඥා දෙනවා. එහෙම දෙනවා. ශබ්දයෙන් පොලිස් නලාව ශබ්ද කරලා ශබ්ද සංඥා වෙන්නේ නැහැ. ඊට පස්සේ රස සංඥා ඇති කර ගන්න පුළුවන් නේ. මේක පැණි රස කියලා ඉවරලා දෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ශරීරයටත් ස්පර්ශ සංඥාව තියෙනවා. එතකොට අපේ තුල ඇතිවන ඕනම ක්‍රියාදාමය පංච උපාදානස්කන්ධේ සම්බන්ධයි. ඒකෙන් තොර එකක් නේ. අතීතේ බැලුවත්, අනාගතේ බැලුවත්, වර්තමානයේ බැලුවත්, කොයි කාලයේ බැලුවත් පංච උපාදානස්කන්ධේ සම්බන්ධයි. පංච උපාදානස්කන්ධෙන් තොරව ක්‍රියාදාමයක් නැත. කිසිම ක්‍රියාදාමයක් නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධේ රැටෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ වර්ධනය වෙනවා. ගොඩනැගෙනවා. පංච උපාදානස්කන්ධේ තහවුරු වෙනවා. ඒකට පංච උපාදානස්කන්ධේ ඉක්මවා යන වීරියක් බලයක් ශක්තියක් තමා තුළ සතු විය යුතුයි. එහෙම වීරියක් ගොඩා ගන්න. ඒකට අධි චිත්තයක්, අධි ඥානයක්, අධි බලයක් යොදා ගන්න ඕනේ. අධි චිත්තයක්, අධි ඥානයක්, අධි බලයක් යොදා ගන්න ඕනේ. එහෙම යොදා ගත්තොත් තමයි සංසිලක් තේන්නේ. පොඩි ධර්මය දිහා තමයි බලන්නත් ඕනේ. දැන් සමහරලාට මනහන් නැරෙන ඊළඟට වෙන දෙයක් ගැන කල්පනාවෙන් හිටියොත් එන්නේ හරියන්නේ නැහැ. ශරීරෙ මෙහි හිත වෙන කොහෙවත් දැකීම වෙන කොහක්. ඊළඟට අර වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්නේ කොහොමද? අරයා කොහොමද? මෙයා කොහොමද? අරයා බනහන්නේ කොහොමද? මේ එහෙ වැඩක් නැහැ. ධර්ම අවබෝධය කරගන්න කෙනෙකුට නම් එයා මේ ධර්ම අවබෝධය කරගන්නේ කෙසේද කියන අදහස එන්න ඕන. එතකොට ඔබට සසරෙදි පිළිසරණ පිට පිහිටන්නේ ධර්මය. වෙන දෙයක් නැහැ. ඉතින් මේ සසර නෙමෙයි මේ භවයේදී පවා ඔබට පිහිටන්නේ තියෙනවා. කොච්චර ඇතත් නැතත් මිනිස්සෙක් මොනෝද? බඩ වියතට මොනව හරි කාලා ගෝනි පඩංගුවක හරි ඇඳක හරි බිමක හරි මිනිහෙක් පොඩ්ඩක් නිදා ගන්නවා ජීවත් වෙනවා. ඔච්චර තමයි. ලොකුවට ඇති කෙනත් ඔච්චරයි, පොඩියට ඇති කෙනත් ඔච්චරයි. දවසක් අර ලොකු ව්‍යාපාරික මහත්තයෙක් මට කිව්වා, ආමතරවනේ අපිට කෝටි ගණන් සල්ලි තිබ්බට කන්න පුළුවන් බත් පිඟානේ, අනිත් මගේ සේවකෙක් කන ගන්නව තමයි මට කන්න පුළුවන්, මට වැඩිපුර තිබ්බයි කියලා වැඩිපුර කන්න බෑ. ඉතින් ඒකත් ඇත්ත කතාවනේ, එද කන්න බෑ. ඉතින් ඒකනේ වැඩි, ඒකයි தත්තේ, ඒකයි தත්තේ. ඒ නිසා දහම තමයි ඔබට පිරිසරණ පිණිස, සේවන පිණිස, ආරක්ෂාව පිණිස පවතින්නේ. දැන් එතකොට මේ දහම අහනකොට ලෝකෝත්තර කුසලයේ වර්ධනය වෙනවා. ඒකට දහම විමර්ශනය කරනකොට ඒක තවත් වේගවත් වෙනවා. අවබෝධ කරගන්න ලැබුණා. ධර්මයේ අහනකොට නම් ලෝකෝත්තර ගුණයේ වර්ධනය වුණත් ධර්ම විමර්ශනය කළොත් නම් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. අර්ශනය විමර්ශනය කළොත් අවබෝධ වෙනවා. ඉතින් විමර්ශනය කරන අය වෙන්න ඕනේ ඉන්නව. දැන් අපි ධම් විමර්ශනය කරා, අපි ඔළුවේ කැක්කුම් හැදෙනකම්. ධර්ම විමර්ශනය කළා, ඔළුවේ කැක්කුම් හැදෙනකම් මොකද්ද මේ අරුත? මොකද්ද මේ අරුත කියලා ගැඹුරෙන් ඒක ඔළුවට හේතු ගන්නේ නැන ගැඹුරු පරිශනනවල යෙදුනා. එතකොට අපි යම් ආකාරයක මේ මානව මේ ආත්මයත් හරිම වැදගත්. මනුෂ්‍ය ආත්මය නිවන් දකින්නේ ඊට අවශ්‍ය කරන ශෛල පද්ධතිය. ඒ කියන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්මවා තමාගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අඳුන ගැනීම සඳහා විශේෂ මොළයකින් සමන්විත සත්වයෙක් තමයි මනුෂ්‍යය කියලා කියන්නේ. දැන් කුඩා මොළේ වගේ මොළයක් විතරක් තිබ්බනම් අපිට බෑ. එහෙමනම් ඉතින් අර අනිසත්තු වගේ මොකද කරන්නේ? කනවා බොනවා ජීවත් වෙනවා, හරිලා යනවා. එච්චරයි. නමුත් ඒ ඉන්ද්‍රිය විෂය ඉක්මවා තමන්ගේ හිත දකින්න පුළුවන් මොළයකින් මේ මනුෂ්‍ය සන්නද්ධයි. සමන්විතයි. මහ මොළයකින් ක්‍රියාකාරීත්වය. ඒ මහ මොළේ වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අතහැරීමේ ගුණය, සියල්ල අතහැරීමේ ගුණය ඇති වෙන්න ඕන. අතහැරීම කියන එක ක්‍රමවේදයක් තියෙනවා. දැන් ලෝකයේ එක එක අය අතහැරීම එක එක පරමාර්ථයෙන් සිද්ධ කරනවා. ලාභ ප්‍රයෝජන සඳහා අතහරිනවා, ප්‍රසිද්ධිය කීර්තිය සඳහා අතහරිනවා, ඊළඟට මරණයට පස්සේ දිව්‍ය ලෝකේ යන්න කියලා අතහරිනවා. සමහර අය මට මේ දේ ලැබෙන්න කියලා අතහරිනවා. ඒක එක විදිහේ අතහැරීමක් තියෙන්නේ. එතකොට ඒ ක්‍රමයට තමයි ඒක ලැබෙන්නේ. තමයි කිව්ව වරදන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් මල් පූජා කරනවා ලස්සන වෙන්න කියලා. එතකොට එයාට නිවන් නෙමෙයි ඒකෙන් ලැබෙන්නේ ලස්සන. උපලවන්නා එහෙමයි කියනවනේ බුදු කෙනෙකුට. උපුල්වන් මල් පූජා කළා මලක් වගේ ලස්සනට ඉපදුනා. උපලවන්නා ඒ වගේ. දැන් අපිත් දිව්‍ය ලෝකේ යන්න කියලා දාන පූජා කරොත් ඒකින් යන්නේ දිව්‍ය ලෝකේ. හැබැයි කෙරෙන්නේ නැත්තේ නෑ යනවා. හොඳයි. මට කායික සප මානසික සප ලැබෙන්නේ කොහොතේක ලැබෙනවා. නිවන් දකින්නත් හැරීමේ ක්‍රමය වෙනස්. නේද? නිවන් දැකීමත් හැරීමේ ක්‍රමය වෙනස්. දැන් අරව ප්‍රයෝජනයක් නෑ කියලා කිව්වේ නෑ. ඒවයි ප්‍රයෝජනේ තියෙනවා ඊට සාපේක්ෂව. කරන්නේ යම් කර්මයක් යම් අරමුණක් මුල් කරගෙන දෙය අරමුණ ලැබෙනවා. ඒකුණ නිවන් දකින්න ඕන නම් අත්හැරෙන ක්‍රමය හරි අපූර්ව ක්‍රමයක්. ඒ අත්හැරින්නේ මොනවද? ඒ අත්හැරෙන ක්‍රමය හරි අපූර්වයි. අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම අත්හැරෙන ක්‍රමය තමයි නිවන් දකින්න අත්කරන අත්හැරීම. අපූර්වත්තරීමක් ඒක. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහැරීම තමයි නිවන් දකින්න කරන අත්හැරීම. අන්න එතන විමර්ශනය කරන්න ලොකු ගැඹුරු අවස්ථාවක්. සමාධි වඩලා කවදාත් නිවන් දකින්න බෑ. සමාධීන් වලින් ලැබෙන්නේ සමාධියක්මයි. වෙන අන්දයක් ලැබෙන්නේ නෑ. සමාධිය හොඳයි සැප විඳින්න. මොන විඳින්නද? සැප වේදනා විඳින්න, සුඛ වේදනා විඳින්න සමාධිය හොඳයි. එතකොට අසුභ සංඥාවකින් සමාධිගත වුණොත් එයාට දැනෙන්නේ දුක් වේදනාව. සුභ සංඥාවකින් සමාධිගත වුණොත් එයාට දැනෙන්නේ සුඛ වේදනාව. උපේක්ෂා සංඥාවකින් අරමුණකින් සමාධිගත වුණොත් එයාට දැනෙන්නේ උපේක්ෂාව. ඉතින් ආස්වාස ප්‍රාස්වාස වගේ දේවල් උපේක්ෂා සහගතයි. බොහොම උපේක්ෂා සහගතයි. ඊට පස්සේ පිළිකුල් වගේ භාවනා ක්‍රමවලින් සමාධිය වැඩෙනකොට හරි පිළිකුල් වැඩම් කළොත් එහෙම නිතරම හැම පැත්තෙම බැලුවාම නිකන් එපා වෙච්ච ගතියක් වගේ පොඩි වමන යන්නේ වගේ එන ගතියක් ඇති වෙනවා. සුඛ දෙයකින් මේ බැලුවොත් සමාධිගත වුණොත් එහෙම පුජ්‍යලේ එයාට හැම පැත්තෙම බැලුවාම හරි ප්‍රීතිමත් සතුටුදායක ස්වභාවයක් තියෙනවා. ඔය එකක්වත් නෙමෙයි අපේ මේ බුදුදහමේ ඇති කරගන්න සමාධිය වෙන්න ඕන. සම්මා සමාධි. සියලු සමාධීන් වලින් නිදහස් වීම. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් භාවනා කරන්න එපයි කියලාද ඔය කියන්නේ? නෑ නෑ. ඔය ඉන්නෙම මිනිස්සුය භාවනාවක. ඔය ඇත්ත මේ මොහොතේ ඉන්නේ භාවනාවක. මොනවද? මාත්‍ය ගැන භාවනා කරනවා, ගේදොර ගැන භාවනා කරනවා, දරුවෝ ගැන භාවනා කරනවා, වස්තු දීපල ගැන භාවනා කරනවා, යාළුවෝ ගැන භාවනා කරනවා, කරන්න තියෙන දේවල් ගැන භාවනා කර කර ඉන්නවා. භාවනා කරනවා කියන්නේ භාවිතා කරනවානේ. ඉතින් මහත්යාගේ සමාධිය, විතර සමාධිය, ධනේ සමාධිය කියලා එක නමක් දාන්න පුළුවන් නේද? එයා නමක් දාන්න පුළුවන්. ආ, යාළු මිත්‍ර සමාධිය එහෙම කියලා දාන්න පුළුවන්. ඒකේ කර්මවල සමාධිය. ඉතින් අර අරමුණු වගේම මේවත් අරමුණු තමයි. ඒ නිසා ඔය ඉන්නෙම සමාධියක නැත්තේ නෑනේ. සමහර අය දුකෙන් සමාධියලා ඉන්නවා, සමහර අය සතුටින් සමාධියලා ඉන්නවා, සමහර අය බයෙන් සමාධි වෙලා ඉන්නවා, බයෙන් මේ මේ එක එකඟ වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔය ඉන්නෙම සමාධියක ආය කිසි කතාවක් නෑ. ඒ සමාධිය හිටියම වැඩි වෙනවා, සමාධිය ආය අඩු වෙනවා, පිරිහෙනවා, සමාධිය අරමුණ වෙනස් වෙනවා. එහෙම දේන සතුන් සිව්පාවන්ටත් ඒ සමාධිගත ගුණේ තියෙනවා. ඔය ඉන්නෙම භාවනාවක. දැන් අපිට කරන්න තියෙන්නේ භාවනාවෙන් නිදහස් වෙන්න ඕන, විදර්ශනාවට එන්න ඕන. භාවනාවෙන් නිදහස් වෙන්න ඕන. දැන් භාවනාවල් වල ඉන්නේ අලුතෙන් භාවනා කරන්න දෙයක් නැහැ. භාවනාවකම තමයි ඉන්නේ හැම මොහොතකම. මනුෂ්‍යයම ඉන්නේ භාවනාවක. ඈ, ඒවා මේ දහමට සුබ භාවනාවල් නෙමෙයි. ඉතින් ඔය தත්ත්වයේ තේරුම් ගන්න බැරි වුණා එදා හිටපු යෝගීවරුන්ට. ඒගොල්ලෝ මේ මොකද බැලුවේ? ඒගොල්ලොන්ට තේරුණේ මේ මනසෙම තියෙන ස්වභාවල් තේරුම් අරගෙන මනස පොඩ්ඩක් එකඟ කරගන්න විදිහවල් ඈ සැකසුවා. නමුත් මනසෙන් නික්ම යාම, මනස ඉක්මවා යන්නට හොයාගත්තේ බුදුහාමුදුරුවෝ පමණයි. ඒ නිසා ඊ දේශනා කරේ පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු. පෙර අහපු ධමයක් එහෙම නෙමෙයි. මනස ඉක්මවා යනවා. ඈ, කිසිත් නැති චේතෝ විමුක්තිය. කිසිත් නැති චේතෝ විමුක්තිය. අකුප්පාමේ චේතෝ විමුක්තිය. කිසිත් නැහැ. කිසිම දෙයකට සම්බන්ධ නැහැ. ඉතින් කිසිම දෙයක් නැති තැනක ඉඳලා බැලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් නැති තැනක ඉඳලා බැලුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. දුකක් දැනෙන්නෙත් නැහැ, සතුටක් දැනෙන්නෙත් නැහැ, මධ්‍යස්ථ භාවයක් දැනෙන්නෙත් නැහැ, අතීතයක් දැනෙන්නෙත් නැහැ, අනාගතයක් දැනෙන්නෙත් නැහැ, වර්තමානයක් දැනෙන්නෙත් නැහැ. ඔය සමාධියෙන් වලින් එන්නේ වර්තමානයට. දැන් අපි තුන් කාලෙම ඉවත් කරනවා, ත්‍රි කාලෙම ඉවත් කරනවා. සමාධිය පමුණුවනේ වර්තමානයට. බලන්න කෙනෙක් නෑ, බලන්න දෙයක් නැති තැනට පැමිණීම. ඔව්. එතකොට තේරුම් ගන්න ඕක. එතනින් තේරුම් ගන්න. එතනින් තේරුම් ගන්න. බලන්න කෙනෙක් නැති, බලන්න දෙයක් නැති තැනට ආවම මොකද්ද පේන්නේ කියලා බලන්න. එතකොට අන්න දහම් පෙනේ. මොකද්ද තියෙන තත්ත්වය කියලා. එතකොට සම්පූර්ණ පෙනේ හිස් බව. හිස් බවක් පේන්නේ. හිස් බව ඉක්මවා හිස් බව පේනවා. හිස් බවත් ඉක්මවා හිස් බව පේන්න ඕනේ. හිස් බව ඉක්මවා හිස් බව පේනවා කියන්නේ මොකක්ද ඒකේ අදහස? ඒක ලොකු ගැරුම රත් තියෙනවා. හිස් බව ඉක්මවා හිස් බව බලනවා. මොකද බලන්න වෙන වෙන සමාධීන් වලින් සුවයක් එහෙම ලබා ගන්න, මනසේ සංසුම් භාවයක් ඇති කර ගන්න මේ සෑහෙන්න වරුගානක ලොකු පොරයක දෙන්න වෙනවා. නෑ ඒ වුණාට මේ ධර්ම විමර්ශනයේදී ලෝකෝත්තර ඒ දහමත් එක්ක මිනිස්සෙකුට ඊටාම වේගෙන් සංසුන් මනසකට සමාධිගත වෙන්න පුළුවන්. ඒ වගේ මේ සමාධි හරි ප්‍රබලයි. ඒක සංඥා නැති සංඥා අසඤ්ඤත සමාධියක්. ඒක ශූන්‍ය සමාධියක්. ඒක ශූන්‍යතාවේ ඉක්මවපු සමාධියක්. ඒක අසංකාරික සමාධියක්. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන්ම තොර වෙච්ච සමාධියක්. ඒ නිසා ඒකට කියනවා අපි සම්මා සමාධි කියලා. ආර්යෂ්ටාංග මාර්ගයේ කට්ටිය මුල එක සැරේකට ආග එක සැරේකට වැඩෙන්නේ. වැඩෙනකොට අටම එකට වැඩෙනවා. කක් වැඩෙන ප්‍රමාණයට අටම එකට වැඩෙනවා. එකට වැඩෙන දෙයක්. ආර්යෂ්ටාංග මාර්ගය කියන්නේ එකට වැඩෙන දෙයක්. එකට පිරිහිලා තියෙන එකට වැඩෙනවා. අටක් හැදේට බෙදලා දුන්නොත් එකටයි වැඩෙන්නේ. ලෝකෝත්තර භවට අපේ සිහිය පමුණවා ගන්න ඕන. අපේ ඥාන දර්ශනය පමුණවා ගන්න ඕන. අපි තවදුරටත් අපිට ග්‍රහණය වෙන දේවල් එක්කම ගැටි ගැටි සිටීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ලෝකෝත්තර භාවයෙන් අපේ ඔළුව පිරව ගන්න ඕන. දැන් ලෞකික භවයෙන් ඔළුව පිරලා තියෙන්නේ නේද? පංච උපාදානස්කන්ධයෙන් ඔළුව පිරලා තියෙන්නේ. ලෝකෝත්තර භාවයෙන් ඔළුව පිරෙන්න ඕන. ඉතින් අසඤ්ඤතයෙන් ඔළුව පිරුණොත් එහෙම ගොඩක් හොඳයිනේ. අසඤ්ඤත කියන්නේ අසඤ්ඤත කියලා කියන්නේ සංඥාවක් දෙන්නේ නැහැ. සංඥාවක් දෙන්නේ නැහැ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නැහැ. අසඤ්ඤත කියලා අදහස් කරේ ඒක පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වූ අවස්ථාව. එහෙම නැත්නම් අර අසඤ්ඤත තල එහෙම ඒව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ අසඤ්ඤත දර්ශනයට පැමිණියාම එතකොට කියන්නේ සංඥාවක් කියලා කියන්නේ ඒක තමන්ගේ මතවාදයක්. එහෙම නැත්නම් අනුන්ගේ මතවාදයක්. අත්තවාද පරවාද කියන්නේ. එදයිදී එහෙම වාදයක් නැහැනේ. අසඤ්ඤතේ ස්වභාවය. ස්වභාවයක් එතන තියෙන්නේ. ඒකට තමයි කියන්නේ තථාගත දර්ශනය කියලා. අන්නේ ස්වභාවික දර්ශනයෙන් අපේ ඔළුව පිරෙන්න ඕන. එහෙම පිරුණකොට එතන තියෙන කුසල අකුසල දෙක. ලෞකික පැත්ත අපිට ගන්න පුළුවන් අකුසල පැත්තට. කුසල් පැත්තට ගන්න පුළුවන් ලෝකෝත්තර පැත්ත. එතකොට ලෝකෝත්තර පැත්තේ ප්‍රතිශතය වැඩි වුණොත් ලෞකික ස්වභාවය පරාජය කළොත් ඒ කියන්නේ අර කූඩැල්ලා වගේ එල්ලි 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 මනෝ සංචේතන ආහාර භුක්ති විඳමින් යන මේ මනස එක මොහොතකදී ගැලවෙනවා, නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාට පස්සේ එතනින් හටගන්න අසඤ්ඤත සමාධිය, අසඤ්ඤත දැක්ම, සමාධිත්‍ය කියන්නේ අසඤ්ඤත කල්පනා, සඤ්ඤත වචනේ. දැන් මේ වගේ වචන හොඳට බලන්න. මේවා හරිය අසඤ්ඤතයි. සංඥාවක් දෙන්නේ නැහැ. කොස්කස් දෙස්වාස් පොල්ගස් වගේ සංඥාවක් එන්නේ නැහැ මේ වචනවල. දැන් ඔය දන්න ටික ඔය කියපු ටික විමර්ශනය කරන්නේ. විමර්ශනය කරනකොට මම කියපු වගේ දහ ගුණයක් ගැඹුරින් ඔබට පේනවා. එනිසයි මා ඔබට අවකාශය ලබා දෙන්නේ විමර්ශනය සඳහා. එතකොට මේ අදාදම මේ දැකලා ඉවර කරන්න පුළුවන් දහමක් මේ කියන්නේ. තේරුම් අරගෙන ඉවර කරන්න පුළුවන් දහමක්. ප්‍රත්‍යක්ෂ කරලා ඉවර කරන්න පුළුවන්. මෙහි වැඩසටහන් වලදී වැඩෙන්නේ සමාධිය නෙමෙයි ප්‍රඥාව. පඤ්ඤාවන්තසයන්ම සමාධි වැඩෙන්නේ. සමාධිය වැඩි ප්‍රඥාවේ කෙලවර සැනසීම ලැබේ. අනිත් සමාධි වගේ කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති හැමදාම හෙවණැල්ල වගේ පස්සෙන් එන්න සමාධියක් ඇති. ඒකේදී උදා වෙන දවසට ඒක උදා වෙයි. ප්‍රඥාවන්ත තර්කානුකූල ධර්ම ගවේෂණයක් තියෙන්න ඕන. ප්‍රඥාවන්ත තර්කානුකූල ධර්ම ගවේෂණය අනිවාර්යෙන් තියෙන්න ඕන. නිවන් දකින්න ඕන, ධර්ම අවබෝධය කරගන්න ඕන තියෙන්න ඕන. ධර්ම දැක්කොත් ආයෙයි බණ අහන්න ඕනේ. එයාට එතන ඉඳලා ශක්තිය තියෙනවා දේශනා කරන්න, තමා තුළ මනස හදා ගන්න, ගුණ නගා ගන්න, සම්පූර්ණ ධර්මයේ අයිතිකාරව තමන් බවට පත් වෙන. මොකද්ද දැනෙන ස්වභාවය මෑණියන්ට? මේක අපිට මේක හිස් කරන්න දෙයක් නැහැ. අපේ ධර්මයට අපේ සංඥාව ඇතුල් වෙනකොට ස්වභාවයෙන්ම මේ ඒ හිස්භාවය ඇති වෙනවා. අපිට හිස් කරන්න දෙයක් නැහැ. ආලෝකයේ තියෙන ප්‍රදේශයට අපි ගමන් කරනකොට ආලෝකය අපේ ඇඟේ තවර ගන්න හරිය, අඳුර පලා හරවන්න හරිය මුකුත් කරන්න ඕනේ නැහැ. ඉබේම සිත වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට තියෙන ධර්මයට පිවිසෙන්න විතරයි. ඒ ලෝකෝත්තර බවට පිවිසෙන්න විතරයි තියෙන්නේ. පිවිසෙනකොට අතහැරෙන්න ඕන දේවල් හැම දෙයක්ම අතහැරේ. අතහැරීමට ඉන්න බෑ. දැන් අර ගින්නට ලං වෙනකොට පිලිස්සෙන්න උමන හැම දෙයක්ම පිලිස්සෙනවා වගේ ධර්මයට ලං වෙනකොට අවිද්‍යාව අන්ධකාරය නැති වෙනවා. විද්‍යාව ලං වෙනකොට ඒක පෙන්නුවේ ආලෝකයේ උදා වෙන විට අඳුර පලා යනවා කියලා. ඒකයි. ඒ ගැඹුරු ධර්මයේ ඊළඟට වචනයකම අහන්න පටන් ගත්තට පස්සේ තමන්ට තේරෙනවා මෙතන ක්‍රියාවාදීයටත් අක්‍රියාවාදීයටත් වැටෙන්නේ නැතුව ක්‍රියා කරන විදිය. බලන්න මේ වචන ලස්සන. ක්‍රියාවාදීයටත් අක්‍රියාවාදීයටත් වැටෙන්නේ නැතුව ක්‍රියා කරන්න ඉගෙන ගන්නවා. කොහොමද ඒක කරන්නේ? ක්‍රියාවලියකට වැටෙන්නෙත් නැහැ, අක්‍රියාවකට වැටෙන්නෙත් නැහැ. සතර ඉරියව්වෙම තොරව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ එයා කොයිම වෙලාවකවත් හිටගෙන ඉන්නෙත් නැහැ, වාඩි වෙලා ඉන්නෙත් නැහැ, ඇවිදින්නෙත් නැහැ, සතිපෙලා ඉන්නෙත් නැහැ. ලොකු අතහැරීමකින් තමයි ධර්ම ගවේෂණය කරන්න ඕන. තමනුත් අතහැරලා අතහැරපු ධර්මයේ දිහා බලන්න ඕන. අතහැරීමෙන් අතහැරෙන ධර්මයේ දිහා බලන්න ඕන. එතකොට තමයි තමන් අතහැරීමටපත් වෙන්නේ. කෙනෙක් නැතුව අතහරින තත්ත්වයට තමන්පත් වෙන්නේ. කෙනෙක් විසින් අතහරින ස්වභාවය හරිම මමංකාරයෙන් යුක්තයි. කෙනෙක්ගෙන් තොරව අතහරින අවස්ථාව තමයි හරිම ස්වභාවික. මේ පීඩාකාරීත්වයක් නැහැ. ඔව් පුළුවන් පුළුවන් ඒකට උත්සාහ කරන්න. ඒ උත්සාහ කිරීම තුළ තමයි දෙන්නපත්
වෙන්නේ.
ඒකට කමන්නේ කෑමට තියෙන ආසාව 145ක් නම් තියෙන්නේ කමන්නේ. 155ක් අතහැරීම තියෙනවා නම් ඇති. ගැන ප්‍රතිශතයේ වැඩි නම්, ඡන්දේ වැඩි නම් එයා දිනනවා. ඒකයි අදහස. දැන් සෝවාන් මාර්ගඵලලාභී කෙනෙකුටත් කෑම පිළිබඳව ආසා, ආභරණ පිළිබඳව ආසා තිබිලා තියෙනවා. ඈ මහා මේල පළඳනාව පළඳගෙන ගිහිල්ලා තියෙන්නේ මේ විසාකා මහ උපාසිකා. ඒ කියන්නේ අමතක වෙලා ගියේ දේවරම්මා විහාරේ. මහා මේල පළඳලාව කියන්නේ මේ ඒ කියන්නේ රූප රාජිනිය, ඉන්දියාවේ හිටපු රූප රාජිනිය මහා ලතා පළඳනාව. මහා ලතාව කියලා කියන්නේ මහා අර රූප රාජිනිය කියපු එකට අද එදා මහා ලතා කියලා කිව්වේ එයාට. ලස්සනම කාන්තාව කියන එකයි. යන්නේ පිටිසුදුතුමා ලැබිලා දෙන ලස්සනම කාන්තාව. ඒ ලස්සනත් වෙන්නේ නැති කෙලෙසුත් අඩු වෙනවා. අවුරුදු 7 අවුරුද්දේදී සෝවාන් වුණා. අසර වෙන්නේ නැති එතකොට වඩා. කෙලස් තියෙනවා, මාර්ගඵල ලැබෙන්න තියෙනවා, සකුදාගාමියටත් තියෙනවා නේද? එහෙනම් අයටත් තියෙනවනේ කෙලස් ධර්ම තියෙනවා. ඔව් වැඩි ප්‍රතිශතයේ නොඇලීමේ ගුණයට යටිසිතේ ක්‍රියාත්මක වෙන්න ඕන හැම දෙයකින්ම. මෙහෙම ධර්ම එක පැත්තකින් දියලා අනිත් දේවල් මෙහෙම පැත්තකින් දැම්මහම 100% ප්‍රතිශතයේ අහුවොත් හරි ඈ, මේ පැත්තෙන් නිවස තියෙනවා, මේ පැත්තෙන් ධර්මයේ තියෙනවා. ඔබ ධර්මයට කොයි ප්‍රතිශතයක ඉන්නවද, නිවසට කොයි ප්‍රතිශතයක ඉන්නවද? මේ පැත්තේ ධර්ම මොනපුරෝ ඥාති ඉන්නෝ, මේ පැත්තට 100ට කොයි ප්‍රතිශතයේද, මේ පැත්තට. ඊට පස්සේ සමස්තය ගන්නවා. සමස්තය ගත්තාම ලෞකික ජීවිතයේ ප්‍රතිශතය කීයද, ඈ ලෝකෝත්තර ජීවිතයේ ප්‍රතිශතය කීයද? ලෝකෝත්තර ජීවිතයේ ප්‍රතිශතය වැඩි නම් ඔබට නිවන් දැකිය හැකියි. ලෞකික ජීවිතයේ ප්‍රතිශතය වැඩි නම් ඔබ තියෙන දැන් බලන්න, දැන් ගෙදර ඉඳලා මෙහාට එන්න ඔබට හැකියාව ලැබුණේ භාවනාවට මා පැමිණිය යුතුයි කියන ප්‍රතිශතය වැඩි වුණා. අරව අත්හැරුණ මෙහෙට ආවා. ඒකයි හේතුව. යම් කිසි දසම ගානකින් හරි ගෙදර වැඩකට ප්‍රතිශතය වැඩි වුණා නම් ඔව් මේ සංඥාව දනවන්නේ නැති ඕන තරම් අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා, කම්මැලි මහන්සි දැන් ඔය ඔක්ක. නමුත් ඒව අර වීර්යෙන් මකා ගත්තා. වටිනාකම හඳුනගෙන මකා ගත්තා. ඒ වගේ තමයි ආදීනවේ බලනකොට, මේ සසර පිළිබඳව බලනකොට, ජීවිතය පිළිබඳව බලනකොට, විදර්ශනාවක් තියෙන කෙනෙකුට මේ ලෝකේ තියෙන දේවල් ඔස්සේ නතර වෙන්න හිතෙන්නේ නැහැ. මොකද නතර වෙලා පළක් නැහැ කියලා දන්නවනේ. කෙලවරේ බැලුවාම හැම එකක්ම තියෙන්නේ සතුටක් නෙමේ. එහෙව් එකේ මේ ලෝකයේ අර දහම තමයි සතුට කියලා. ඒක වචනේ නෙමෙයි, පරිසමාප්ත අර්ථයට එනවා. ධම්මං විනානත්ති සුඛානත්තා. සැපයක් නැහැ ධර්මයේ ඇරෙන්නට වෙන. හොඳට බලන්න. ඔව් ස්වභාව ධර්මයේම තියෙනවා, ස්වභාව ධර්මයේම තියෙනවා. දැන් ඥාතීන් අතර එක ඥාතියෙක්නේ තමනු. තමනුත් එක ඥාතියෙක්. තමනුත් අතහරින්න ඕන. තමනුත් නැහැ ඒක. තමනුත් නැහැ. ඒ තමා කියන නෑ අල්ලගත්තට පස්සේ තමයි අනිත් නෑ පිහිටක්. තමා කියන නෑ අතහැරියට පස්සේ නෑයෝ නොනෑයෝ දෙන්නම නෑ. නෑයොත් නෑ නොනෑයොත් නෑ. ගොඩාක් දෙනෙක් කියන්නේ මට හතුරුත් නෑ මිතුරුත් නෑ කියලා. තව එක වචනයක් ඔකට එකතු වෙන්න ඕන. ඔව් මට මමත් නෑ වෙන්න ඕන. මට මමත් නෑ වෙන්න ඕන. මට මමත් නෑ කියන්න ඕන. ඔව් ඒක තමයි. ආත්මාභිමානයෙන් බැඳෙනවා. අනුන් කෙරෙහි බැඳෙනවා. ඒ බැඳීම තිබ්බට කමන්නේ නැහැ. 100 100ක් ප්‍රතිශතේ නැති කරගන්න බෑ. නමුත් අපි පාර හදාගන්න ඕන ටිකක් මේක ගල් පර්වතයක් කියලා හිතනවා නම් බැඳීම් කියන එක ඒක කඩලා ගල් පර්වත පවා මිනිස්සු හදාගන්න ඕනේ පාරට. මුළු ගල් පර්වතයම කරලා නැහැ පාරට හදාගෙන. ඒ වගේ අපිට ඉගොඩ වීම සඳහා ටිකක් අපි බැඳීම් ටිකක් ආදීනව සංඥාවෙන් දර්ශනඥානෙන් යථාර්ථවාදීත්වයෙන් කඩලා හදාගන්න ඕන. ඒ හදාගෙන විතරක්මදී ඊළඟට අපිට ඒ ධර්මයේ පේන්න ඕන. ඒ ධර්මයේ පේනකොට ඒ දිශාවට තමයි අපි ගමන් කරන්නේ. මොකද්ද දිශාව? දිශාවක් නොමැති දිශාවට යන්න ඕන. ඔව් නැති දිශාවට දිශාවක් නොමැති දිශාවට යන්න ඕන. අන්නේ දිශාවේ තමයි ධර්මයේ තියෙන්නේ. එහෙම කරගන්නේ ඇයි? ධර්මයේ පමණයි පිහිටට ඉන්නේ. නැකෙනෙක් ඉන්නේ. ඒ අකාලික ධර්මයේ ප්‍රගුණ කරගත්තොත් තමන්ට ලැබෙන වාසිය තමයි සසර සතර අපායට යන්නේ කවදාවත්. ඇයි යන්නේ නැත්තේ? එයාගේ තද වෛර, තද අවිද්‍යාවල්, තද ලෝභයන් පිහිටන්න. ඇයි? සත්පුජ්‍යල ආත්ම නැහැ කියලා යථා දර්ශනයක් තමා තුළ පිහිටියට පස්සේ අර තද ගතිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය සකස් වුණු තද වෙච්ච ගුණ වෙච්ච එක නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ ඒක මහා බලයක්. කවදාවත් අර කෙලවරට යනකොට කොච්චර ලෝභයක් ඇති වුණත් තරහක් ඇති වුණත් මොනවත් නැතුව ඒක දී වෙලා යනවා. අන්ධවාදී වෙන්නේ නැහැ. කියෝ කියෝ ඉන්න බෑ හැමදාම. අඩු කරනවා නේ, නැති වෙන නැතිම වෙනවා මේ මේ ධර්ම අවබෝධයෙන් පස්සේ. උපාදාන තියෙන තද ගතිය නේ. උපාදාන තියෙන ගල් නම් උපාදානය ඊට පස්සේ ජෙලි බවට පත් වෙනවා. ජෙලි කලු කියන්නේ දෙකන්නේ ප්‍රමාණයෙන් එක වගේ වුණාට මේ ජෙලි වල තියෙන මුරුදු ගතියක්, මේ ගල් වල තියෙන රළු ගතියක්. දැන් පුතඥයෝ හරි භයානකයි, කොච්චර හොඳින් හිටියද? නපුරු වුණාම හරි නපුරු පුතඥයෝ. බුදුන් වැඳගෙන හිටියත් බුදුහාමුදුරුවන්ට උනත් ගල් පෙල්ලනෝ හිටපු ගමන් බඩේ එකක්කම හොඳ වෙලා දුන්නා නම් ආගමත් මාරු කළා. ඒද? එහෙම නේ. හැම බෞද්ධයෙක් ඉන්නේ වැඩිග වුණේ ඉතින් නේද? එහෙම ලෝකයක් ඉතින්. දැන් ඔය අපි ළඟ තිබුණත් එහෙම තියෙනවා. තව වෙනුත් ඇහුවොත් ඔබේ ආගම මාරු කරන්න කීයක්ද කියලා. අර වටිනාකමෙන් වැඩි ප්‍රතිශතයක් ඇති නිසා ඉතින් ඔහොම සද්ද නැතුව ඉන්නවා. නමුත් ඇහුවොත් එහෙම හරි වාට දෙන්නම් මෙච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියලා වැඩි කරොත් එහෙම කෝටි ප්‍රකෝටි ගානකට ආමන් හිතේ හරි බෞද්ධකම තියාගන්න පිටින් හරි මාරු වෙනවා කියලා හරි පාරුවේ මේ කෝටි ආර කම්බිනවලි කියලා. ඉතින් ඒව ලෝකයක් තියෙන්නේ. ඒක හැටිනේ කාලගත් තියෙනවා. මොකද ඒ ධනවාදී ලෞකික මදේ නම් ඉන්නේ ආය වෙනස් වෙනවා. ආය කිසි කතාවක් නැහැ. එයාට වටින්නේ ලෞකිකත්වේනේ. ලෞකිකත්වයේ ඉක්මවා ගියොත් එහෙම නෑ මොනම විදියකවත් ආයි. එහෙම වෙන්නේ නෑ. යාගේ ස්ථාවරේ බුදුන් නොබදුන් දහම් නොදහම් සගුන් නොසගුන් කියන්නේ නෑ. ඒගොල්ලෝ සගුන් සගුන්මයි දහම් දහම්මයි බුදුන් බුදුන්මයි කියලා කියනවා. ආයි ඒක කිසි කතාවක් නෑ. එයා කොතන හිටියා? කෙනා හෝ නැහැ එහෙම එකක් නැහැ. එහෙම එකක් හිටියකවත් නැහැ. ඒක ඒක ඇත්ත. ඒ වුණාට ඒක අපි ලෞකික වශයෙන් ඇති කරගෙන තියෙන අදිෂ්ඨානයක්. අදිෂ්ඨානයේ මතනේ තියෙන්නේ.
අපි ඉතින් මරණයෙන් පස්සේ මොනවද
කියන්නේ? ඔව් කියන්න බෑ. ඒ ප්‍රතිපත්තිය විතරක් තිබුණයි කියලා ඒක සාක්ෂියක් බවට පත් වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැති වෙනවනේ නේද? නමුත් සෝවාන් මාර්ගඵලයේ තිබ්බොත් එහෙම ඉතින් කොයි ආගමික කොයි තැන පිහිටියත් ඒක හෘදේ යට තියෙනවා. හෘදේ යට තියෙනවා. ඊට වඩා එයාට තරුණ වෙනකොට එනවා මෙන්න මේක තමයි ධර්ම කියන එක ඉබේ විවිධිලා එනවා. විවිධිලා එනවා. අනිත් එක එයා කැමති විදිහේ පාරමිතාවක් වගේ තමයි සසර යන්නේ. එයාට හැකියාව ලැබෙනවා එයා කැමති විදිහට එයාගේ ජීවිතේ මෙහෙව ගන්න. මාර්ගඵලලාභී කෙනාට කැමති විදිහට ජීවිතේ මෙහෙව ගන්න මහා වරප්‍රසාදයක් ලැබෙනවා. ඒ කියන්නේ එයා මනසේ පාලනය වැඩි ප්‍රතිශතයක් අරගෙන තියෙන්නේ. ආ ඊට පස්සේ මායයට වැඩි සෙල්ලම් බෑ. එයාට ඕන ඕන විදිහට කරකවන්න බෑ. ඊට පස්සේ එයාට ඕන විදිහටයි මායයා පාලනය කරගෙන යන්නේ. තව වචනයකින් කිව්වෝ ඔබතුමී කියන්න තව වචනයකින් කිව්වෝ. පැහැදිලිව කිව්වොත් ධර්මය කියන්නේ මොකද්ද කියලා මං අහන්නේ. ඔව් තව වචනයකින් කිව්වොත් පවතින ස්වභාවය නම් තම තමයි. තවත් ස්වරූපයකින් කිව්වොත් ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගය සමහර අය හිතනවා ධර්මයෙන් කියලා. ඇත්තටම ඒව ධර්මය නෙමෙයි. ඒව ධර්මයට යන මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මම කියන්නේ කීපට. මේක මාර්ගය, පාර මිසක් ධර්මය නෙමෙයි. ධර්මයට පිවිසෙන පාර. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පටිච්චසමුප්පාද කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දැන් අපේ අය කියලා දෙන්නේ මේවා ධර්මය කියලානේ. මේ තමයි ධර්මය, මේ බණ කියලා කියන්නේ. ඒ ධර්මය නෙමේ, ධර්මයට යන පාර. හැවටෙන්න එපා ඒකට ධර්මය කියන. ඒකේ කෙලවර තමයි ධර්මයේ තියෙන්නේ. ඒක ඔව් ඒකේ කෙලවර තමයි ධර්මයේ තියෙන්නේ. දැන් මෙතෙක් වෙලා මං කිව්වේ ධර්ම කියන්නේ මෙන්න මේකයි කියලා දුන්නනේ. කෝ තාම නැහනේ. ධර්ම කියන්නේ මොකද්ද? ධර්ම කියන්නේ ධර්ම අඳුම ධර්මයේ කියන්නේ ධර්මයේ වන්දනා කරන ගාතාව කියන්න පටන් ගත්තොත් ඒකෙම අහු වෙනවනේ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. ඔව් එකක් අකාලික කාලික අවස්ථාව, කාලයකට හසු නොවන අවස්ථාව තමයි ධර්මය. සාන්දිටිකෝ අත්විඳින්න පුළුවන් ගුණේ තියෙනවා ධර්මයේ. ඔව් පච්චත්තං ප්‍රත්‍යක්ෂ වෙන ස්වභාවයක් තියෙනවා ධර්මයේ. ඔව් ධර්මයේ ලක්ෂණ ටික තමයි ස්වභාවය තියෙන්නේ ධර්මයේ දකින්න පුළුවන් සාන්දිටික අකාලික ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්න කියන්න පුළුවන්. අකාලිකෝ ධම්මෝ කාලිකෝ ධම්මෝ අකාලිකෝ ධම්මෝ අකාලිකයි ධම්ම අවේදීතයි ධම්ම නිරෝධ සහගතයි ධම්ම. අන්න ඒක නිරෝධ සහගත අවස්ථාවේ දකින්න ඕන. අකාලික අවස්ථාව දකින්න ඕන. චේතෝ විමුක්තිය තමයි දකින්න ඕන. හැබැයි දකින්න කෙනෙක් නැති තැනින් දකින්නත් ඕන. හරිනේ? දකින්න කෙනෙක් නැති තැනින් දැක්කොත් තමයි ප්‍රත්‍යක්ෂ භාවයේ දැක්කා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂ භාවයේ දැක්මක් නෙමේ. හුදෙක් ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් බවට පත් වෙනවා. පංච උපාදාන ස්කන්ධයේම දැක්මක් බවට පත් වෙනවා. දකින්න කෙනෙක් නැති තැනින් පංච උපාදාන ස්කන්ධය දැක්කොත් අන්න එයා ධර්මයේ දැක්කා බවට පත් වෙනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දකින්නවා ධර්ම රත්නයක් දකින්නවා සංඝ රත්නයක් දකින්නවා. තමන් සංඝ රත්නයේ බවට පත් වෙනවා. තමන් මේ ධම්ම රත්නයේ බවට පත් වෙනවා. තමන් බුද්ධ පුත්‍රයේ බවට පත් වෙනවා. බුදුහාමුදුරන්ට නෑකම් කියන්න පටන් ගන්නවා. අද වුණත් ධර්ම අවබෝධය කරගත්තොත් ඒ ඕන කෙනෙක් බුදුහාමුදුරන්ට නෑකම් කියනවා. මාස පරම්පරාවෙන් ඉපදිච්ච අයට නෑ බුදුහාමුදුරු නෑ කියලා කිව්වේ. ධර්ම අවබෝධය කරගත්තා. මාගේ පුත්‍රයා කියලා කතා කරේ ධර්ම අවබෝධය කරගත්තා. වීරිය වඩන්න හැම මොහොතකම ඉන්න තැනින් ගැලවෙන්න. බොහෝම කාලයක් අහන එක ලැජ්ජා සහගත වීමට කාරණයක්. එදා පොඩි අය සුනීත සෝපාක අය දැකපු අය දෙ සත්තවරදි වියේදී විසාකා උපාසිකාව දැකපු දෙ අඩුම ධර්මය අර සුනීත සෝපාක වැනි පොඩි ළමයින්ට දීපු මොලේවක් නැද්ද? ඈ නැද්ද? මේ මේ මෑණියන් නම් අලුතෙන් අහන්න පටන් ගත්තේ මෑ ගොඩක් පරණයි. අපේ අරමෑණියෝ ගොඩක් පරණයි. එහෙමනේ දැන් අපි වුණත් ධර්මයට පිවිසෙලාට වෙන වෙන ධර්ම කරුණවල පරේෂණයේ යෙදුනා පොත්පත් තිබුණා. නමුත් හරියට ධර්ම අවබෝධ වෙච්ච අයගෙන් ධර්මය අහන්න පිවිසෙලා මාස 3ක් වැනි කාලයක් ඇතුළතදී මම දැක්කා. මේ කාලය තුළදී මේ ධර්ම අවබෝධය සඳහා අසීමිත හිසක් ගත්තා. මොකද්ද කියන එක මේක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කෙරීම කියතොත් හිතන්නකෝ කමන්නේ මේ මොකද්ද මේ කියලා. මොකද්ද මේ කියන්නේ? නොතේරෙන කතාවක් කියනවනේ මොකක් හරි. මොකද්ද මේ නොතේරෙන කතාව කියලා හොයන්නකෝ. ඔව්. එතකොට ඒක සොයන්නාට ලැබෙයි. සොයන්නාට ලැබෙයි. ඔව් අපිට ඉතින් ඒකේ පහසුවක් තියෙනවා. නමුත් ඉතින් අදාද ඒ මරු පින් කරගන්නේ කියලා බලනකොට කල් දාන්න බෑනේ. අපිට කල් දාන්න බෑ නේද? මැරෙනවයි කියන එකට කවද මැරෙනවද කවුද දන්නේ? ඈ? ඔය පාරයින හිටගෙන හිටියත් වාහනෝ යට කරන් යන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සෙක් ඉක්මනින්ම දහම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වෙහස මහන්සි විය යුතුයි. හොඳයි, එහෙනම් අදට අපි වැඩසටහන නතර කරනවා. හොඳයි, තෙරුවන් සරණයි හැමෝටම.